මේක ප්‍රශ්නයක් තියෙනවා. මේ පොතක තිබිච්ච කතාවක් ගැනයි මේ කියන්නේ. සිතිවිල්ල යනු පංචස්කන්ධයයි, පංචස්කන්ධය යනු සිතිවිල්ලයි, මේ දෙකක් නොව එකකි. මේක මේ පොතක තිබුණයි කියලා කියන මේක පහදලා දෙන්න කියලායි කියන්නේ. පංචස්කන්ධේට රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධ පහක සම්බන්ධයක් තියෙනවා. යම්කිසි රූපස්කන්ධයක් මුල් කරගෙන හටගත්තා නම් යම්කිසි විදිහක සිතිවිල්ලක් අරමුණු කරන්න පුළුවන්, අතීත අරමුණු හිතේ. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ ටික තමයි ක්‍රියාත්මක කරන්නේ සිතිවිලි වල. රූපයක් අරමුණු කරලා තමයි සිතිවිලි පහළ කරන්නේ. නාම රූප කියනවා නම් ওই දෙකම අහුවෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඥාන නාම කියනකොට අහුවෙනවා. දැන් සිතිවිලි කියනකොට වැටෙන්නේ නාම කොටස. සිතිවිල්ලක් අසුරු කරනකොට රූපයකින් තොරව ගන්න බැරි අවස්ථාවක් ගැන සඳහා වෙනවා. මොකද රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව විඥානයක ගමනක්, සිටීමක්, වැඩියක්, චුතියක් ආදී නොකියමි කියලා බුදුරණාහතගේ දේශනාවක් තියෙනවා. ඒ රූපයෙන් තොරව විඥානයක් පවතින විදිහක් නැහැ කියන එකයි පෙන්නන්නේ. හැබැයි මේක විග්‍රහ කරලා ගන්න ඕන එක සිතිවිලි කියන එකේදී. සිතිවිලි වලට වැටෙනවා නාම ධර්මයන්ට. වේදනා, සංඥා, සංඛාර, විඥාන නාම කියනකොට. රූපයෙන් තොරව නාමයන්ගේ පහළ වීමක් නැහැ කියලා කියන පළියට. ඒකට රූපේ දාන්න බැහැ නම් නාම රූප කියලා කියන්න ඕන. නැත්නම් මේක පටලවා ගන්නවා. සිතිවිලි වලට ගන්නකොට සිතිවිලි වලදී රූප සම්බන්ධයෙන් ආකාරය විග්‍රහ වෙන්න ඕන. ජාරූපාවචර කියන ලෝකයක ලෝක සම්මතිය කියන රූප නැහැ, අරූප තියෙන්නේ කියලා. ඒ අරූප සිතිවිල්ල මොකක්ද? අරූප කියන්නේ මොනවද කියලා ඒකත් විග්‍රහ කරලා දැනගන්න ඕන. වේදනා, සංඥා, සංකාර, විඥාන තනියම පවතින්නේ නැහැ, රූපයක් උඩ පවතින්නේ කියන්නේ මොකද්ද? මෙලත් ඔක්කොම විග්‍රහ කරලා දැනගන්න ඕන. එහෙනම් අරූප ලෝක කියන්නේ මොනවද? අරූප ලෝකවල රූප තියෙනවද? එතකොට කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපයක් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව විඥානයේ ගමනක්, හිටීමක්, පැවැත්මක් නැහැ කියලා කියන බුද්ධ දේශනාවට කොහොමද ඒ ගලපන්නේ? අරූප ලෝකේ දැන් මේවා ඔක්කොම ටික හොඳට විග්‍රහ කරලා දැනගන්න ඕනේ. මේ පංචස්කන්ධය ගැන කතා කරනකොට පංචස්කන්ධයට අයිති කොටසක් මුල් කරගෙන අරමුණු කරගෙන වේදනා, සංඥා, සංඛාර, විඥාන හටගන්නවා. සිතිවිලි හට ගැනීමක් තියෙනවා නම් සිතිවිලි හට ගන්නකොට පංචස්කන්ධයක සම්බන්ධතාවයක් තිබිය යුතුයි කිව්වොත් ඒක හරි. සිතිවිලට අයිති කුරස් වල මොන මොනවාද ගන්න කිව්වහම පංචස්කන්ධයේ මේකද ගන්නවා කිව්වොත් ඒක පූර්ණ නැති වෙනවා. සිතිවිල්ලක් හට ගන්නවා නම් සිතිවිල්ලක් හට ගන්නකොට පංචස්කන්ධයකම සම්බන්ධතාවයක තියෙනවා කිව්වොත් ඒක කැළපීම තියෙනවා. දැන් බත් හදනකොට අවිරාමි බතක් වෙනවා කියන. දැන් බතක් වුණාම බත්වල බත් උයන්න අත්‍යවශ්‍ය තියෙන දේවල් අපි තමයි හැලියක් ඕනේ, හාල් ඕනේ, ජලය ඕනේ, ගින්දර ඕනේ. මේ අත්‍යවශ්‍ය හරියක් අපි කියනවා. බත්වල හාල් තියෙනවා, හැලියක් තියෙනවා, ගින්දරක් තියෙනවා කිව්වොත් ඒකත් හරියට. බත් උයන්න නම් ඒවා ඕනේ. නම් බත් නිකන් හම්බෙන්නේ නැහැ. හාල් ඕනේ, ජලය ඕනේ, ගින්දරත් ඕනේ. ඒවා උයන්නේ මුට්ටියකුත් ඕනේ. මේ උයන්න කෙනෙකුත් ඕනේ. මේ කාරණා ටික ඔක්කොම නැහැ බත් උයන්නේ. බත් හදාගන්න. මේ ඔය වත්නේ ඔය විදිහට ගන්න එක වැත්තකින් තියලා. බත් වල හාලුත් තියෙනවා, ජලයක් තියෙනවා, ගින්දරක් තියෙනවා, උයන කෙනෙක් ඉන්නවා. එහෙම ගත්තොත් හරියි. ඒ වගේ සිතිවිල්ලක් උපදින්න රූපස්කන්ධයක් ඕනේ, වේදනා ස්කන්ධයක් ඕනේ, සංඥා ස්කන්ධයක් ඕනේ, සංකාර ස්කන්ධයක් ඕනේ, විඥාන ස්කන්ධයක් ඕනේ. ඒවැම තමයි ගොඩනැගිලා තියෙන්නේ. රූපස්කන්ධය මුල් කරගෙන තමයි වේදනා, සංඥා, සංකාර, විඥාන ගොඩනැගෙන්නේ. ඒ සිතිවිල්ලේ රූප තියනවා කිව්වොත් ආයතන පටලවා ගන්නවා. බත්තු යන්න ජලය ඕනේ, ගින්දර ඕනේ ආදී වශයෙන් කියලා බත්වල ජලයක් තියෙනවා, ගින්දරක් තියෙනවා කියලා අන්න එහෙම ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා අන්තිමට. උයන්න කෙනෙක් කියපෑ එහෙනම් බත් වල වෙන කෙනෙක් ඉන්නවා කියොත් හරියනවාද? බත් යන කෙනෙක් ඉන්න ඕනේ. ඒක හරි. අන්න ඒ වගේ මෙතන අපි දකින්න ඕන හරියක් තියෙනවා. තේරුම් ගන්න ඕන හරියක්. සිතවිල්ල කියන පංචස්කන්ධයයි කිව්වොත් ඒක පූර්ණ කරගන්න බෑ. පංචස්කන්ධය තුල සිතවිල්ල ගොඩනගින්න පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. ඒක සිතවිල්ල කියන්නේ පංචස්කන්ධයයි කිව්වහම එතකොට නාමස්කන්ධය කියන්නේ රූපස්කන්ධය කියලා වැඩක් වෙනවා. සිතවිල්ල නාමස්කන්ධයටයි. සිතවිල්ල කියන කොටස ලහුවෙන්නේ ඒ ටික. සිතවිල්ල ගොඩනගෙන රූපස්කන්ධයගේ සම්බන්ධයක් ඕන එක ඇත්ත. ඒ සිතවිල්ල තුළ රූප තියෙනවා කිව්වොත් අන්න ඉතරයි ප්‍රශ්නේ වෙන්නේ. පංචස්කන්ධය තියෙනවා කිව්වොත් රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංකාර තියෙනවා, විඥාන තියෙනවා කියන පහම තියෙනවා කියලා ගණනනවා. සිතවිල්ල නාම කරසල අයිති රූපයන් නිසා හට ගන්නවා. ඒකත් හරි. සිතවිල්ල හට ගැනීම රූප පුරේ ජාතයි. මුලින් පහළ වෙන්න ඕන. සිතවිල්ල පත්‍යේ ජාතයි. රූප නිසාම තමයි පහළ වෙන්නේ. හැබැයි පත්‍යේ ජාතයෙන් පසුව පහළ වෙන්නේ. දැන් මේක විග්‍රහ කරලා හොඳට තෝරා ගන්න ඕනේ. එහෙනම් පංචස්කන්ධයක සම්බන්ධයකින්ම තමයි පුරේ ජාතවන ඇහැ තියෙන්න ඕනේ. පුරේ ජාත කියලා මුලින් හරගත්ත රූපේ තියෙන්න ඕනේ. ඇහැර රූපේ ඝට්ටනීමේ ක්‍රියාකාරීත්වය මුලින් සිද්ධ වෙන්න ඕනේ. චක්කුංච පටිච්ච රූපේච කිවි ඔය ටික උපද්දි චක්කු විඥාන කියන එක පත්‍ය ජාතයි. පසුව පහළ වුණා. සෝතාංච පටිච්ච සද්දේච උපද්දි සෝත විඥාන. සෝත විඥානයක පහළ වෙන්න නම් ඒක නාම ධර්මයේ සෝත තියෙන්න ඕනේ, සද්ද තියෙන්න ඕනේ. ඒ දෙකෙන් පටිච්ච වෙලා ඒකෙන් හට ගන්නා උපදින්නා වූ තෙන්තේකන් ඒ මූලික ක්‍රියාකාරීත්වයේ පුරේ ජාතයි. ඒ මොහොතේ මේ හට ගැනීමත් එක්කලම ඒක ප්‍රතිපලිය තමයි පත්‍යේ ජාත වශයෙන් හටගෙන පසුව හට ගන්න පසුව උපදින හිත. උගාක් පහු එහෙම නෙවෙයි. අප්පුඩියක් ගහනකොට අප්පුඩිය ගැහිම මුලින් සිද්ධ වෙනකොට හල පිට වෙනවා. හල පස්සේ අප්පුඩි ගහන ක්‍රියාව ඉස්සෙල්ලා කිව්වම උගාක් පස්සේ නෙවෙයි හඳ. ඒක දකින්න ඕනේ අන්න එහෙම ආසන්නයි. හැබැයි පස්සේ අප්පුඩි ගහනකොට හල පිට වෙනවා. අපුඩි ගැහිමේ ක්‍රියාවලිය මුලින්. ඒ අපුඩි අධ්‍යක වදිනවට හල පිට වෙනවා. දැන් ඕකෙදි කිව්වොත් එහෙම අපුඩි ගහන ක්‍රියාවලිය ඉස්සෙල්ලා හල පස්සේ කියලා හල පෑගෙන පස්සේ කිව්වොත් එහෙම ඒ ගලපන්න වෙයි. අන් ඒකෙත් මොහොත දැනගන්න ඕනේ. අති මොහොතත් තුළ එක සැරේ වාගේ වුණාට ඔතන පුංචි වෙනසක් තියෙනවා. අන්න එහෙම වෙනසක් තමයි හිතවිලි රූප කියන දෙකේ තියෙන්නේ. සිතවිලි කියන යමක් ඇත්නම් එතන වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සම්බන්ධතාවය විතර ගොඩනගිනවා. ඉතින් ඒකට මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණය කියලා අන්තිර මනෝවිඤ්ඤාණයට මුලක් වෙන මන සහ ධර්ම කියලා කොටස් දෙකක් තියෙනවා. මෙන්න මෙතන මලන්ත කියවා මනේන්ද්‍රිය කියලා එකක් කියනවා. මේ මනේන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන වස්තු රූපය. ආපෝ තේජෝ වායව වටේ වන්න ගන්ධ රස කොජා කියන මේ සුද්ධාචකයක් වශයෙන් හටගත් එකට වස්තු ජීවිත නවකේ සහ වස්තු දසකේ කියන ජීවිත රූපය සහ මුල් කරගෙන වස්තු රූපය කියන එකක් හැදිලා අති සූක්ෂම පරමාණුවක් හැදෙනවා. කර්ම ශක්තියෙන් තමයි හදන්නේ. ඔන්නේ කර්මාණු ශක්තියෙන් හදන පරමාණුව මනෝද්වාරියට සම්බන්ධ වෙලා හිටන් නැති තාක්කල් හිතවිලි පහල කරන්නවත් බෑ. හැබැයි මේ වත්තු රූපය කියලා ඒ කියන එක පරමාණුව කර්මජ අති සූක්ෂම රූපයක්. ඕක අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපක් කියන මේ ඉතා සියුම් කොලසල වැටෙන්නේ. මේක අනාවරණ ඥානයක් තියෙන බුදු පියාණන් වහන්සේ නම මේක රූප මාත්‍රියක් කියලා දකිනවා මිස. එයින් මෙහා ඉන්න ලෝකේ කිසිම කෙනෙකුට කිසිම ඉරිසිවරයෙකුට ඒක රූපද කියලා එහෙම එකක් තියනවාද කියලා හිතාගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කියනවා හිතවිලි අරූපයි. හිතවිලි වලට රූප නැහැ කියලා ගත්තොත් එහෙම අන්න ඒ නිසා ගත්තා අරූප ලෝක කියලා එකක්. අරූප ලෝක රූප නැහැ කියලා ඒගොල්ලෝ ඒකට සම්මත කරගත්තා ඒවා අරූප ලෝක කියලා. හිත මිස කය නැති බබලෝ සතරකි කියන ඒ භාවිතාව ගෙනාවා. බුදුරණන් හතේ දේශනා දින විඥානයක් එතන තියෙනවායි. විඥානයක් පහළ වෙන්නේ නැහැ, හිටින් නැහැ කොහොමත් රූප මාත්‍රෙන් තොරව. එනේ වස්තු රූපය තියෙන්න ඕන. ඒකත් එක තමයි සත්‍යයගේ සම්බන්ධය. ඒ කර්මජ රූපය. ඉන් අන්නේ රූපයේ ලෝක සම්මතිය ගණන් ගන්න නැහැ රූපවලට. මොකද ලෝකයාට ඒක ওই පිළිවන් දත්තේ නැහැ. ඉතින් ඒවට අරූප ලෝක කියන වචනේ ලෝක සම්මතියෙම කියනවා. ඒ පංචස්කන්ධය කියලා ගණන් ගන්නට රූපස්කන්ධය කියලා ගණන් ගන්නේ සත්‍යයට දැනෙන මට්ටමේ රූපيات එක්කලා. අර වස්තු රූපය කියන එක රූපස්කන්ධයට තමයි අයිති. ඒ වස්තු රූපී ආධාරයක් වෙනවා කියන එකයි ඒකෙන් හටගන්නේ සිටිවිල්ල එකක් නෙවෙයි. වස්තු රූපී ආධාරයක් කරගෙන ඉන්නලා ඉතින් සිටිවිලි හට ගන්නවා. ආධාරය නැතුව හට ගන්න තියෙන නිසා පංචස්කන්ධයේ මොන සිටිවිල්ල පහල කරන්නේ ඒක හරි ඒක වෙයි. සිතවිල්ලේ පංචස්කන්ධය තියෙනවා කියව තන පොඩි වෙනසක් එනවා. වේදනා එනවා, සංඥා තියෙනවා, සංකාර තියෙනවා, විඤ්ඤාණ තියෙනවා, සිතවිල්ල බෙදන්න පුළුවන් ওই ටික. හට ගන්න මුල් වෙච්ච පුරේජාත කාරණේ මොකද අහපුවාම රූපස්කන්ධයක් අවශ්‍යයි. ඇහැ රූපස්කන්ධයයි, රූපේ රූපස්කන්ධයයි, චක්කු විඤ්ඤාණේ නාමස්කන්ධයයි. කන රූපස්කන්ධයයි, ශබ්දේ රූපස්කන්ධයයි, සෝත විඥානේ නාමස්කන්ධයයි. නාසයේ රූපස්කන්ධයයි, ගන්ධේ රූපස්කන්ධයයි, ඝාන විඥානේ නාමස්කන්ධයයි. දිව රූපස්කන්ධයයි, ගන්නා වූ රස වස්තුව රූපස්කන්ධයයි. ඒ වගේම රසේ දකින්නා වූ ඒ දිවහා විඥානේ නාමස්කන්ධයයි. කය රූපස්කන්ධයයි, කයට පොට්ටක් විහවත් ස්පර්ශවන්දී රූපස්කන්ධයයි. ඒකෙන් හටගන්න විඥානේ නාමස්කන්ධයයි. දැන් මල නාමස්කන්ධයටම අයිති දෙයක් හැටියට පේන්නේ. ධර්මියොත් එහෙම පේන්නනවා. නමුත් ඒකේ තියෙන අතිසූක්ෂම රූපයක්. ඒ තමයි අනිදස්සයන් අප්පලිකන් ධම්මායතන පරියාපන රූපං කියලා කිව්ව රූප කොටසක් ඒකෙත් තියෙනවා. ඒ මනේ රූපය කියන්නේ මොකක්ද අහපුවාම මන ගොඩනගන්න අවශ්‍ය වෙන ආ වස්තු රූපේ. ඒ වස්තු රූපයේ ඝට්ටණේ වෙන්නා වූ අතිසූක්ෂම අනිදස්සයන් අප්පලිකන් ධම්මායතන පරියාපන රූපං කියලා. කර්මජ රූපයක් හට ගන්නවා. අන්නේ ඒකයි මලත් එක්ක කියන වස්තු රූපී ඝට්ටනේ වීමෙන් තමයි සිතිවිලි ආරම්භ වෙන්නේ. ඒකෙන් හට ගන්නා දැනීම වේදනා. ඒක ස්පර්ශ වීම නිසා හට ගන්න දැනීම. හඳුනා ගැනීම සංඥාවට වැටෙනවා. ඒ හිත යලි යලි මතකලා ගොඩනගෙන එක සංඛාරීට වැටෙනවා චේතන. එතකොට ඒක පහළ වෙන්නා වූ වස්තු විශේෂ විඥානීට වැටෙනවා. වේදනා සංඥා සංකාර විඥාන නාම. හැබැයි රූපස්කන්ධය තුළ අතිසූක්ෂම නිසා මේක රූපයක්ද කියලා හොයාගන්න බැහැ. නාම කියලා හැවටෙනවා. ඒ නිසා තමයි කියන අරූප ලෝකේ නාම රූප නැහැ කියන්නේ ඕකට. ඔය වස්තු රූපය කියන අතිසූක්ෂම රූපය මුල් වෙනවා. නාමස්කන්ධයට හැමදෙනා. ඒක මුල් වෙලා හිටන් ක්‍රියාත්මක වුණා තමයි නාමස්කන්ධයක් ගොඩනැගෙන්නේ පත්‍යජාතක. මේ සිතවිලි කියන එක වැටෙන නාමස්කන්ධයට. මේ සිතවිල්ලක් ගොඩනැගෙන්නේ නම් පංචස්කන්ධයක සම්බන්ධයක් කොහොම හරි ඕන. සිතවිල්ල තියෙන්නේ නාමස්කන්ධයයි වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ හතර. රූපස්කන්ධයෙන් තොරව එකක් හටගන්නේ කියන එක හරි. නැත්නම් සිතවිල්ල හටගන්නට පංචස්කන්ධයක් ඒකාන්තයෙන් ආධාරකයි කියන එක හරියනවා. සිතවිල්ලේ පංචස්කන්ධියම තියෙනවා කියොත් එකක් වැඩි වෙනවා. මුලින් හටගත යුතු රූපස්කන්ධය එකද දාන්න බැහැ. ඒක හටගන්න ක්‍රමේ සම්බන්ධ කරන් සම්පවිත වෙන්නේ නැහැ. වේදනා සංඥා සංකාර විඥාන සමගයේ දෙනවා. ඒකට සම්පවිත ප්‍රත්‍යය කියලා. රූපස්කන්ධයේ වෙනම වෙන් වෙලා පුරේජාත වශයෙන් කියදෙනවා. ඒකට විප්පවිත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක කරන්න බැහැ එතන. නාම රූප දෙකක්මයි. නාම රූප එකක් කරන්න බැහැ. ඉතින් ඔබ හරි ගැඹුරු තැනක්. ඉතින් මේ පොත්වල විවිධාකාර දේවල් එක එකන තම තමන්ගේ අදහස් කියනවා. හැබැයි තම තමන්ගේ අදහස් කියවල ධර්මීයට ගලපන්න හරියාකාරව පැහැදිලිව ගලපන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව ඒක භයානකයි. ඉතින් මොකද දැන් මෙච්චර හොයන්නේ? කෝකල්ලා පංචස්කන්ධය අනිත්‍යයි දුකයි නැත්තයි කියන එක බොරු නෙමෙයි. අන්න එක දැනගත්තාම හරි. මේ කොතන හටගත්තා පංචස්කන්ධය තියෙන දුක්ඛස්කන්ධය වෙන වෙලක් නැහැ කියලා දැනගත්තාම මේ දුක්ඛස්කන්ධයට ඇලුම් කළොත් උපාදානස්කන්ධයක් එනවා. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරාමරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුඛාස සම්භවති කියලා අසල ගමනේ යන්න වෙනවා දුක් විඳින. ඔන්න ඔය ටික තෝරාගෙන ඒකේ නිරෝධ කරගත්තාම පංචස්කන්ධයේ නිරෝධයක් ආවම දුක්ඛ නිරෝධයි. ඒක උපාදානයේ නිරෝධ කරගාමයි හේතු නිරෝධ වෙන්නේ. හේතු නිරෝධ කරන පංචස්කන්ධය ඉතුරු ටික අන්තිම විපාක ඵලෙයි. ඒක මරණයෙන් කොයි වෙලාවක කෙලවරුනහම නැවත ටිකක් හටගන්න හේතු නැන්නම් ඒ අවසානයේ දුකයි. ඒ තමයි අරියතුන් වහන්සේගේ අවසානය. ඉතින් එහෙම ඔය ටික දැනගෙන කටයුතු කරගත්තොත් ඇති හුඟක් වැඩිපුර හොයන්න ගියාම පැටලෙනවා. ඒතකොට සමහර වෙලාවට දහම් ධර්ම විෂය අපි සීමා ඉක්මවා ගියාම හිතාගන්න වෙදලා මනස විස්තිප්ත වෙන්නත් පුළුවන්. එක්තරා මට්ටමයි පන්නවල පිළිතුරු ගන්න මනස දක්ෂ. ඒකත් එක එකනාගේ එක එක මට්ටමට. සියල්ල සර්වාකාරයෙන් දකින්න ලෞතර බුදු පියාණන් වහන්සේගේ මානසිකත්වයේ පාරමිතා ගුණයන් උපරිමයට පූර්ණීය කරලා ලෞතර බුද්ධත්වයටපත් වීමේ ඥානියත් එක්කලා පහළ වෙන ඥාන නිසා ඒ ටික ලැබෙන්නේ. ඒක අනික් කිසි කෙනෙකුට නැහැ. ඒ නිසා අනික් කෙනෙක් ඔය සියල්ල දකින්න යන්න ඕනේ නැහැ. දැකගත ඒ හරි දැක්කහම දුකට හේතුවක් දැක්කහම දුක තේරුම් අරගෙන දුකට හේතුව තේරුම් අරගත්තහම නැති කරන හැටි නැති කරන වගයි තෝරාගත්තහම හොඳටම ඇති නිවන අවබෝධ කරගන්න. වැඩිපුර හොයන්න ගියාම අමාරුවක වැටෙනවා. ඒකයි වැඩිපුරම ඔය පස්සේ යන්න එපා කියන්නේ.